ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
සුබදෑසනක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් ගෙවිගෙන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්තිස්වා බලන්නයි අපි සූදානම් වෙන්නේ. ලංකාවේ දේශපාලන පෙරලියක් සිද්ධ වුණා, නව දේශපාලන සංස්කෘතියක් ආරම්භුණා කියලා බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. අපිත් ඒ විශ්වාසයේ ඉන්නේ. ඉතින් ඒ විශ්වාසයේ උඩ ලංකාවේ ක්‍රීඩාවත් අනිවාර්යයෙන්ම ඉදිරියේදී වෙනස් වේවි කියලා ක්‍රීඩා ලෝලින් බලාපොරොත්තුෙන් ඉන්නවා. අපි බලමු ඒ වෙනසත් එක්ක කොහොමද ලංකාවේ සියලුම ක්‍රීඩා ඉදිරියට යන්නේ කියලා. ඉතින් මේ තත්ත්වයේ උඩ අද දවසේත් අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩා ක්ෂේත්‍රය පිළිබඳව. සුපුරුදු විදියටම අපේ හිතවතාවිල්ලා ඉන්නවා ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. අයිබෝන් සුබදාසනක් රංගන.
සුබදාසනක් අයිබෝන් මදුර.
හොඳයි රංගන, මේ වන විට ශ්‍රී ලංකා දේශපාලන ක්ෂේත්‍රයේ ඇතිවෙච්ච ඒ පෙරලියත් එක්ක මුළු ශ්‍රී ලංකාවම පිබිදුණු ආකාරයක් තමයි අපිට පෙනියන්නේ. අපි මුලින්ම කැමති ඔබගේ අදහස් දැනගන්නට නව දේශපාලන පෙරලියත් එක්ක ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රය මේ වන විට තියෙන්නේ මොන වගේ සූදානමකද කියලා.
මම හිතන්නේ මේ ක්‍රීඩා ක්ෂේත්‍රය ගත්තොත් මේ වන විට නම් ක්‍රීඩා අමාත්‍යවරයා කවුද කියන ප්‍රශ්නාර්ථය තමයි මතුවී තිබෙන්නේ. හරින් ප්‍රනාන්දු ක්‍රීඩා අමාත්‍යවරයා ඉල්ලා අසුන, ඒ වගේම කැබිනට් එක මේ වන විට නම් කිරීමට නියමිතයි. අද දිනේදී නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමටත් නියමිතව තිබෙනවා. ඒ අනුව ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස මේ අන්තර්වාර කාල සීමාව තුළ කවුද පත් කරන්නේ කියන ප්‍රශ්නාර්ථය තමයි මතුවී තිබෙන්නේ. ඉතාමත්ම වැදගත් ක්ෂේත්‍රයක්. ඒ අනුව ක්‍රීඩා අමාත්‍යවරයාට ඉතාමත්ම ඉහළ කාර්යභාරයන් රසක් ඉටු කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අත්දැකීම් බහුල පුද්ගලයේ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස පත්වේවි කියන බලාපොරොත්තුව තමයි ක්‍රීඩා ලෝලින් වශයෙන් සිළු දෙනාටම ඉතිරි වී තිබෙන්නේ.
හොඳයි, අපි කතා බහ කරමු දවසේදී අපේ පළවෙනි මාතෘකාව සම්බන්ධයෙන්, විශේෂයෙන්ම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය සම්බන්ධයෙන් තවමත් කතා බහ වෙමින් පවතිනවා. නමුත් මේ වන විට අපිට ලැබී තිබෙන ආරංචි වලට අනුව මිකි ආතර්, දකුණු අප්‍රිකානු ජාතික මිකි ආතර් කෙරෙහි තමයි පූර්ණ විශ්වාසය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තබා තිබෙන්නේ. අතරතුරේදී එළඹෙන දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව පාකිස්තානයට සංචාරය කිරීමට නියමිතයි ටෙස්ට් තරඟ දෙකක් සඳහා. රංගන, අපේ කතාව එතනින් පටන් ගමු.
ඔමන්දුර, මම හිතන්නේ මාක් රාම්ප්‍රකාශ් කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බොහෝ කලක් බලාපොරොත්තු තබාගෙන සිටියා. නමුත් අප පසුගිය සතියේ SBS ක්‍රිකට් සහනින් සාකච්ඡා කළ ආකාරයට ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමට අවසන් මොහොතේදී අකමැත්ත පළ කර තිබෙනවා. මකින්සාදයක් මේ ශ්‍රී ලංකාව සාමාන්‍යයෙන් පුහුණුකරුවන් සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග නිසාවෙන් ඔහු නොසතුට පළ කර තිබුණා. ඒ නිසාවෙන් තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හදිසියෙම තීරණය කළේ මිකි ආතර් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස පත් කිරීමට. ඔහු සමගින් සාකච්ඡා කර තිබෙනවා, සුබවාදී පිළිතුරක් ලැබී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැත්තෙන් ප්‍රධාන විධායක නිලධාරී ඇශ්ලි ද සිල්වා මහතා අප සමගින් සඳහන් කර සිටියේ මිකියාට බොහෝ විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මීළඟ ප්‍රධාන පුහුණුකරුවා වීමට සියල්ලම මේ වන විට සූදානම් බවයි. ඒ අනුව එළබෙන පාකිස්තානු ක්‍රිකට් තරගාවලියට පෙර, නැතිනම් දෙසැම්බර් මාසයේ ආරම්භයේ සිට මිකියාට මහතා ශ්‍රී ලංකාවේ ඊළඟ ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරුවා ලෙස පත් කිරීමට නියමිතයි. ඒ අනුව පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවා ලෙස තමයි ඔහු 2016 වසරේ සිට 2019 දක්වා කටයුතු කළේ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේ තරඟ සංචාරයකට යන විට ශ්‍රී ලංකාවේ පුහුණුකරුවා ලෙස ඔහු පත් කිරීමට නියමිතයි. දකුණු අප්‍රිකානු ජාතිකයෙක්, වයස අවුරුදු 51යි. ඒ අනුව ඔහු ශ්‍රී ලංකාවේ මීළඟ පුහුණුකරුවා බවට පත් වුවහොත් 2011 වසරේ සිට පත්වන 11 වන ප්‍රධාන පුහුණුකරුවා තමයි මිකි ආතර් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ. අපි බලමු ශ්‍රී ලංකා කණ්ඩායම කොයි ආකාරයෙන් ඔහු යටතේ ඉදිරියේදී දත්කම් දක්වාවිද කියලා. ප්‍රධානතම වගකීම බවට ඔහුට පත්වන්නේ එළබෙන වසරේ පැවැත්වෙන 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියයි. 2020 ක්‍රිකට් රටාවේ පාකිස්තානයේ මේ වන විට ජාත්‍යන්තරයේ අංක 1 කණ්ඩායමයි. එම තත්වයට පාකිස්තානයේ පත්වන විට මිකි ආතර් තමයි ප්‍රධාන පුහුණුකරුවා ලෙස කටයුතු කළේ. මෙය තමයි ශ්‍රී ලංකාවට ඔහු කෙරේ අවධානය යොමු කිරීමට ප්‍රධානතම සාධකයේ බටපත් වී තිබුණේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන ආකාරයට ඒ අනුව පාකිස්තාන් තරගාවලියේදී ශ්‍රී ලංකාවේ පුහුණුකරුවා ලෙස මිකි ආතර් පත්වීමට නියමිත බව තමයි මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැත්තෙන් වාර්තා වන්නේ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තාන් තරඟ සංචාරයේ නිල වශයෙන් පවත්වන බවත් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා. ඒ අනුව ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව පාකිස්තානයේ තරඟ සංචාරය කිරීමට නියමිතයි. පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය රාවල්පින්ඩි නුවරදී දෙසැම්බර් 11 වනදා ආරම්භ වනවා. දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය කරාච්චි නුවරදී දෙසැම්බර් 19 වනදා ආරම්භ වීමටයි නියමිතව තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් මේ තීරණය සම්බන්ධයෙන් පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකාවට තමන්ගේ ස්තුතිය පළ කර තිබුණා. වසර 10කට පසුව තමයි පාකිස්තානයේ ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වෙන්නේ. මේ ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය පැවැත්වෙන්නේ ICC ටෙස්ට් ක්‍රිකට් සුරතාවලියට සමගාමීවයි. තරඟ දෙකක් පැවැත්වීමට නියමිත වනවා. ඉන් අනතුරුව තමයි පාකිස්තානු කණ්ඩායම එළඹෙන වසරේදී ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරඟ දෙකකින් සමන්විත තරඟාවලියකට සහභාගී වන්නේ. අපට මේ වන විට දැනගන්න ලැබෙන ආකාරයට සුරංග ලක්මාල් මේ තරඟාවලියට සහභාගී වීමට තමන්ගේ අකමැත්ත පළ කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ එම ඉල්ලීම පිළිගෙන තිබෙනවා. එනු ඔහු මේ තරඟාවලියට සහභාගී වන්නේ නැති බව තමයි අපට මේ වන විට වාර්තා වන්නේ. ඒ හැරුණු විට ප්‍රබල ක්‍රීඩකයින්ගෙන් සැදුම්ගත් පූර්ණ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් තමයි පාකිස්තානයේ තරඟ සංචාරයට එක්වීමට නියමිත වන්නේ. ඒ කරුණු තමයි මදුර පාකිස්තානු තරඟාවලිය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් පසුගිය සතියේදී වාර්තා වුණේ. ඒට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඊයේ දිනේදී නිවේදනය කළා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහ ටෙලිකොම් ආයතනයේ අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරුණු බව, පාදුක්ක ප්‍රදේශයේදී නවීන පහසුකම් වලින් සමන්විත ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සඳහා ඒ ඉදිරියේදී ඉදිකිරීම කටයුතු කිරීමට නියමිතයි. ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ දේශීය තරඟ මාලාවල් පැවැත්වීමට අවශ්‍ය පූර්ණ පහසුකම් වලින් සමන්විත නවීන ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ලෙස මේ ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීමට නියමිත බව තමයි ක්‍රිකට් ආයතනය ඊයේ දිනේදී නිල වශයෙන් සඳහන් කර සිටියේ.
හොඳයි, අපේ ඊළඟ අවධානය යොමු ගන්නේ ලසිත් මාලිංග කෙරෙහි. මීට දින දෙකකට පෙර ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා ඔහු පිළිබඳව. T20 ලෝක කුසලානයෙන් පසුවත් තවත් වසර දෙකක් ඔහුට ක්‍රීඩා කරන්නට හැකියාවක් තිබෙනවා කියලා ඔහු ප්‍රකාශ කළා තියෙනවා කියලා. මෙයින් පෙනී යන්නේ රංගන ලසිත් මාලිංගගේ ක්‍රිකට් බලාපොරොත්තු තවත් අවුරුදු දෙකකින් එහාට ගිහිල්ලා කියලා. අපි කැමතියි මේ පිළිබඳව වැඩි විස්තර දැනගන්න.
මදුර පසුගිය සතියේදී මේ සම්බන්ධයෙන් කතා බහ කළා. මක්නිසාදයක් එළඹෙන ජනවාරි මාසයේදී ඉන්දියාවේ පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ 2020 තරඟාවලියේ බොහෝ විට ලසිත් මාලිංග නායකයෙකු ලෙස කටයුතු කරන්නා වූ අවසන් තරඟාවලිය වීමට ඉඩ තිබෙන බව මක්නිසාදයක් ඔහු නායකයෙකු වශයෙන් පසුගිය කාල සීමාවේදී ඉතාමත්ම අසාර්ථක නායකයෙකු බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙනවා. මේ අනුව මේ සම්බන්ධයෙන් කතාබහක් ඇති වෙන වකවානුවක තමයි ඔහු ESPN ක්‍රිකින්ෆෝ නාලිකාවට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් සඳහන් කරන්නේ ලෝක කුසලාන තරඟාවලියෙන් පසුවත් තවත් වසර දෙකක් පමණ ක්‍රීඩා කිරීමට තරම් තමගේ ශාරීරික යෝග්‍යතාව ඉහළ මට්ටමක පවතින බව. මේ වන විට ඔහුගේ වයස අවුරුදු 36ක්. මීට පෙර සඳහන් කර සිටියා 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය බොහෝ විට තමගේ ක්‍රිකට් දිවියේ අවසානයේ විය හැකි බවට. නමුත් ඔහු මේ වන විට පවසනවා තවත් වසර දෙකක් කටයුතු කිරීමට හැකියාව තිබෙන බව. විශේෂයෙන්ම T20 තරඟයක පන්දු යවන්නෙකු ලෙස සම්ධාර හතරක් පමණයි ක්‍රියාත්මක කිරීමට නියමිත වන්නේ. ඒ වගේම නායකයෙකු ලෙස තමාට තවමත් හැකියාව තිබෙන බව ඔහු සඳහන් කරනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2020 ලෝක කුසලානයේ නායකයා තමා බව සඳහන් කළ බව ඔහු පවසනවා. නමුත් මේ ශ්‍රී ලංකාව නිසාවෙන් ඒ සම්බන්ධයෙන් ස්ථිරව යමක් සඳහන් කළ නොහැකි බවත් ඔහු මේ මාධ්‍ය සාකච්ඡාවේදී සඳහන් කර තිබෙනවා. ඒ වගේම ඔහු යම් කාරණාවක් පවසනවා මදුර. ඒ තමයි ඔහුගේ අධ්‍යක්ෂින් නවකීන් සමග බෙදා හදා ගැනීමට නම් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම සමග ක්‍රීඩා කළ යුතු බව. මේ කාරණාව සම්බන්ධයෙන් මා නම් යම් ආකාරයකින් එකගවන්නේ නැහැ මදුර. මක්නිසාදයක් ඔහු ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කළ යුතුම නැහැ ඔහුගේ අධ්‍යක්ෂින් ශ්‍රී ලංකා නවක ක්‍රීඩකයින්ට ලබා දීමට. මේ නිසාවෙන් ඔහුට ක්‍රීඩා කිරීමට අවශ්‍ය නම් ඔහු දස්කම් දැක්විය යුතුයි. පන්දු යවන්නෙකු ලෙස ඔහු ඉතාමත්ම ඉහළ දස්කම් දක්වමින් සිටිනවා. ඒ පිළිබඳව ප්‍රශ්නාර්ථයක් නැහැ. නමුත් ඔහු නායකයෙකු ලෙස අවසන් තරඟ 10 අටක්ම පරාජයට පත් වී තිබෙනවා. එක් තරඟයක් පමණයි ජයග්‍රහණය කර තිබෙන්නේ. ඒ අනුව ඒ දක්ෂ අනුව ඔහු නායකයෙකු ලෙස ඉතාමත්ම අසාර්ථක බව අප පිළිගත යුතුයි. ඒ අනුව මේ ඉන්දියානු තරඟාවලියේදී මේ සම්බන්ධයෙන් අවසාන තීරණය ගත යුතුයි. නැතිනම් ශ්‍රී ලංකාවට එතරම් කාල සීමාවක් නැහැ ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ඉලක්ක කරගනිමින් ඉතාමත්ම හොඳ දක්ෂතා සහිත කණ්ඩායමක් නිර්මාණය කරන්නට බොහෝ විට ලසිත් මාලිංග නොමැති නම් ශ්‍රී ලංකාවේ මීළඟ ඉලක්කය බවට පත් වී තිබෙන්නේ සසුන් ශානකට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ලබා දීමටයි. ඒ අනුව ඉතාමත්ම එකමුතුකමින් යුතුව තරඟාවලියට සහභාගී විය හැකි කණ්ඩායමක් නිර්මාණය කරනවා නම් සසුන් ශානක කෙරෙහි මේ වන විට අවධානය යොමු වී තිබෙන බවත් අපට දැනගන්නට ලැබෙනවා. නමුත් ලසිත් මාලිංග දිගින් දිගටම සඳහන් කරනවා ඔහු පන්දු යවන්නෙකු ලෙසත් නායකයෙකු ලෙසත් මේ කණ්ඩායම ඉදිරියට රැගෙන යාමට සූදානම් බව. මේ තමයි ඔහු සම්බන්ධයෙන් ඔහු පවසන දේ. නමුත් ජාත්‍යන්තරයේ 2020 පන්දු යවන්නෙකු ලෙස තවමත් ලසිත් මාලිංගට ඉතාමත්ම ඉහළ ඉල්ලුමක් තිබෙනවා. IPL තරඟාවලියේදී මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම පසුගිය සතියේදී තීරණය කර තිබෙනවා එළබෙන වසර සඳහා ලසිත් මාලිංග මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම තුළ රඳවා ගන්නට. ඒ අනුව මේ දක්වා තරඟාවලි ඉතිහාසයේ තරඟ 122ක් තුළ කඩුලු 170ක් විල හෙළීමට ලසිත් මාලිංග සමත් වී තිබෙන බවත් සඳහන් කරන්නට ඕනේ. මෙවර 13 වන වතාවට පැවැත්වෙන IPL තරංගාවලිය ක්‍රීඩක වෙන්දේසිය එළඹෙන දෙසැම්බර් 19 වනදා කොල්කතා නුවරදී පැවැත්වීමටත් නියමිතයි. එනවා ශ්‍රී ලංකාවේ ක්‍රීඩකින් කීප දෙනෙකුත් ඒ සඳහා ඉදිරිපත් වී තිබෙනවා. අපි බලමු ලසිත් මාලිංග සමගින් කවුද මෙවර තරංගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරන්න කියලා.
අපි දැන් ක්‍රිකට් වලින් මිදිලා මල්ල ක්‍රීඩා සහ අනෙකුත් ක්‍රීඩා පිළිබඳව තමයි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සම්බන්ධයෙන් නේපාලයේ පැවැත්වෙන රංගන හිටපු ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වේ තමන්ගේ අමාත්‍යංශය කාර්ය මණ්ඩලය අමතා පැවැත් වූ අවසන් හමුවේදී ඔහු සඳහන් කරා මේ වන විට ශ්‍රී ලංකාවට 2021 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සත්කාරකත්වය ලැබී තිබෙන බව. අපි කැමැති කතාව එතනින් පටන් ගන්නට.
පසුගිය සතියේ මේ සම්බන්ධයෙන් කතා බහ කළා. මදුර යන ශ්‍රී ලංකාවට තමයි 2021 සත්කාරකත්වය ලැබීමට නියමිත වන්නේ. මක්නිසාද තරංගාවලියේ සත්කාරකත්වය පාකිස්තානයේදී තමයි පැවැත්වීමට නියමිත වන්නේ 2021 වසරේදී. නමුත් ආරක්ෂක තත්ත්වයේ මත රටවල් කිහිපයක්ම කැමැත්ත පළ කරන්නේ නැහැ පාකිස්තානයේ තරග සංචාරයකට එක්වන්නට. මේ නිසාවෙන් එහි සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිවීමට නියමිත බව තමයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකාව නිල වශයෙන්ම එහි සත්කාරකත්වය ඉල්ලා තිබෙනවා. ඒ අනුව ඒ ශ්‍රී ලංකාවට හිමිවීමට නියමිතයි. නමුත් තවමත් ස්ථිරව මේ සම්බන්ධයෙන් මේ කමිටුව අදහස් දක්වන්නේ නැහැ. බොහෝ විට මේ නේපාලයේ පැවැත්වෙන තරංගාවලිය අතරතුර නැතිනම් තරංගාවලිය අවසානයේදී ඊළඟ සත්කාරකත්වය දෙනුම් දෙන විට ඒ ශ්‍රී ලංකාවට හිමිවීමට නියමිත බව තමයි අප කතා වන්නේ. ඇතැම් විට වෙරළ ආශ්‍රිත ක්‍රීඩා ඉසව් කිහිපයක් බොහෝ විට මාලදිවයිනේදී පැවැත්වීමට ඉඩ තිබෙනවා. මාලදිවයින ඉතිහාසයේ කිසිදු දිනක දකුණු ආසියානු ක්‍රීඩා උළෙලකට සත්කාරකත්වය ලබා දී නැහැ. ඇතැම් විට ඉසව් කිහිපයක් සත්කාරකත්වය දරමින් ඔවුන් මේ තරංගාවලියට එක්වීමට ඉඩ තිබෙනවා. නමුත් බොහෝ විට තරංගාවලිය 2021 ශ්‍රී ලංකාවට නැවත පැමිණීමට ඉඩ තිබෙනවා. ඒ අනුව වසර 15කට පසුව තමයි ශ්‍රී ලංකාව නැවතත් දකුණු ආසියානු තරංගාවලියකට සත්කාරකත්වය ලබා දෙන්නේ. මේ අතරතුර මදුර අපට මෙවර තරංගාවලිය පිළිබඳව කතා බහ කරනවා නම් 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකාව මලල ක්‍රීඩා කණ්ඩායම මේ වන විට 68 දෙනෙකු නම් කර තිබෙනවා. 37 දෙනෙකු සහ ක්‍රීඩිකාවන් 30 දෙනෙකු. මීට පෙර එය 57ක් තමයි තිබුණේ. නමුත් එම සංඛ්‍යාව වැඩි කිරීමට අමාත්‍යවරයා අවසාන වශයෙන් තීරණය කර තිබුණා. ඒ අනුව අපට වාර්තා වන ආකාරයට ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණා පසුගිය සතියේදී ඔහු ඉල්ලා සිටීමට පෙර 7 දෙනෙකුගේ සමන්විත විශේෂ කමිටුවක් පත් කළ බව මේ මලල ක්‍රීඩා කණ්ඩායම තමන්ගේ පරිසාධන මට්ටම ඉක්මවා තිබෙනවද නැතිනම් ශාරීරික යෝග්‍යතාවෙන් ඉහළ මට්ටමක සිටිනවද කියන කාරණාව සම්බන්ධයෙන් නැවත සොයා බලන්නට බොහෝ විට ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් චූලානන්ද පෙරේරා මහතාගේ මූලිකත්වයෙන් තමයි මේ කමිටුව ක්‍රියා කිරීමට නියමිත වන්නේ. නමුත් ක්‍රීඩා අමාත්‍යවරයා මාරු වීමෙන් පසුව මේ තත්ත්වය කොයි ආකාරයෙන් ක්‍රියාත්මක වේවිද කියන කාරණාව සම්බන්ධයෙන් අපට අද දිනේදී නිශ්චිතවම යමක් සඳහන් කිරීමට හැකියාවක් නැහැ. ශ්‍රී ලංකාව මෙවර තරගාවලියට 900කින් සමන්විත කණ්ඩායමක් ඉදිරිපත් කරනවා. මේන් 300ක්ම නිලධාරීන්. එනුව මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙන බව තමයි අපට මේ වන විට වාර්තා වන්නේ. ඒ අතරතුර අපට වාර්තා වනවා එළඹෙන 26 වනදා සුබදාස ක්‍රීඩාංගණයේදී මේ මලල ක්‍රීඩා සංචිතයේ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශේෂ යෝග්‍යතා පරීක්ෂණයකට සහභාගී වීම අනිවාර්ය කර තිබෙනවා. එය සමත් වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණයි එවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී කරවන්නේ. මේ සඳහා මේ වන විට දියතලාවේදී විශේෂ පුහුණුවක් ලැබමින් සිටින්නා වූ දුරදාවන ඉසව්වලට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පවා කොළඹට පැමිණීමට නියමිත බව තමයි අපට වාර්තා වන්නේ. මේට එක් හේතුවක් ලෙස මාධ්‍ය වාර්තා කරනවා ෂෙලින්ඩා ජෙන්සන්ගේ හදිස්සියෙන්ම මේ සංචිතයට නම් කිරීම. ඇයව මේ සංචිතයට මීට පෙර මලල ක්‍රීඩා සම්මේලනයේ නම් කර තිබුණේ නැහැ. මක්නිසාදයක් පසුගිය අගෝස්තු මාසයේදී පැවැත්වුණා ජාතික මලල ක්‍රීඩා තරංගාවලිය. ඒ තමයි මෙවර දකුණු ආසියානු තරංගාවලියට සුදුසුකම් ලැබීමේ තරංගාවලියක් ලෙස මලල ක්‍රීඩා සම්මේලනයේ නම් කර තිබුණේ. එහි ඉසව්වලින් පළමු සහ දෙවන ස්ථාන හිමි කරගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණයි මෙවර සංචිතයට ඇතුළත් කෙරුණේ. නමුත් එවර මීට 100 ඉසව්ව නියෝජනය කරමින් ෂෙලින්ඩා ජෙන්සන් ඉදිරිපත් වූයේ නැහැ ආබාධිත තත්ත්වයක් විතාවෙන්. ඒ අනුව ඇය අභියාචනයක් ඉදිරිපත් කර තිබුණා මලල ක්‍රීඩා සම්මේලනයේට සමාව මේ සංචිතයට ඇතුළත් කරන්න ආබාධයක් නිසාවෙන් තමයි මෙම සුදුසුකම් ලැබීමේ තරංගාවලියට සහභාගී නොවුයේ කියලා. නමුත් මලල ක්‍රීඩා සම්මේලනය එම අභියාචනය ප්‍රතික්ෂේප කර තිබුණා. නමුත් ඇය ඍජුවම ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාට යොමු කළ අභියාචනයකින් පසුව තමයි ක්‍රීඩා අමාත්‍යවරයා තමන්ගේ අවසන් රාජකාරී කිහිපය අතරින් එකක් ලෙස ඇයව මේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ බලකල උපයෝගී කර ගනිමින් මේ සංචිතයට නම් කර තිබෙන්නේ මේ සම්බන්ධයෙන් බොහෝ දෙනා විමතිය පළ කර තිබෙන බව තමයි අපට වාර්තා වන්නේ. මක්නිසාදයක් මදුර ඇමරිකා එක්සත් ජනපදයේ පුහුණුවීම් වල නිරත වන හිරුමි විජයරත්න පවා මේ අගෝස්තු මාසයේ පැවැත්වුණු සුදුසුකම් ලැබීමේ තරගාවලියට ශ්‍රී ලංකාවට පැමිණියා. මේ නිසාවෙන් මේ ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අසාධාරණයක් බව තමයි බොහෝ දෙනා පවසන්නේ. නමුත් ඔබ දන්නවා ශ්‍රී ලංකාව තුළ මෙවැනි දේ ඉතාමත්ම සුලබයි. මේ නිසා වන්නට පුළුවන් මල්ල ක්‍රීඩාව මේ තරම් පරිහානියට පත් වී තිබෙන්නේ ඇතැම් විට මේ දකුණු ආසියානු මට්ටම ඉක්මවා යාමට පවා ශ්‍රී ලංකාව අසමත් වී තිබෙන්නේ මෙන්න මේ දේශපාලනය සහ පරිපාලනයේ දුර්වලතා නිසා වෙන බව තමයි අපට මේ වන විට කනගාටු වෙනුවක් සඳහන් කිරීමට තිබෙන්නේ. නමුත් දෙසැම්බර් 1 වෙනිදා සිට 10 වෙනිදා දක්වා මෙවර 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නේපාලයේ කත්මන්දු නුවරදී පැවැත්වෙනවා. ශ්‍රී ලංකාවෙන් 900ක පමණ කණ්ඩායමක් එවර තරගාවලියට යෑමට නියමිත බව තමයි අපට මේ වන විට වාර්තා වන්නේ. ක්‍රීඩායිසාව 27ක් සඳහා ශ්‍රී ලංකාව ඇතුළේ ක්‍රීඩිකාවන් යොමු කර තිබෙනවා. මේ අතරින් මලල් ක්‍රීඩා තරඟ දෙසැම්බර් 3 වනදා සිට ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකාව මලල් ක්‍රීඩාවෙන් පමණක් රන් පදක්කම් 10ක් බලාපොරොත්තු වන බව තමයි මලල් ක්‍රීඩා සම්මේලනයේ පවසන්නේ. අපි බලමු ශ්‍රී ලංකාව මේ දකුණු ආසියානු මට්ටමේ කොතනද රැඳී සිටින්නේ කියලා මේ තරගාවලියෙන් පසුව.
අපි අවසාන වශයෙන් කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැවතත් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන්, බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන්. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම මේ වන විටත් මේ BPL ක්‍රීඩා තරගාවලිය සඳහා නැත්නම් BPL ක්‍රිකට් තරගාවලිය සඳහා තෝරාගෙන තිබෙන බව තමයි බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කළේ. රංගන, අපි ඒ පිළිබඳව වැඩිදුර විස්තර දැනගන්නට කැමති.
මෙවර තරගාවලියට කණ්ඩායම් 7ක් ඉදිරිපත් වී තිබෙනවා. බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් තරගාවලිය ශ්‍රී ලංකාවේ ක්‍රීඩකින් 5 දෙනෙකු මේ සඳහා නම් කර තිබෙනවා. කුසල් ජනිත් පෙරේරා, දසුන් ශානක, එවැගේම අවිෂ්ක ප්‍රනාන්දු, තිසර පෙරේරා සහ ජීවන් මෙන්ඩිස් මේ ක්‍රීඩකින් 5 දෙනා අතර වෙනවා. ජීවන් මෙන්ඩිස් නම් මීට පෙරත් අවස්ථා කිහිපයකදීම බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් තරගාවලිය නියෝජනය කළා. තිසර පෙරේරා සමගින් අවිෂ්ක ප්‍රනාන්දුට මෙය පළමු තරගාවලිය වෙනවා. ඔහු මේ වන විට අබුදාබිදී පැවැත්වෙන ඊටෙන් තරංකාවලිය නියෝජනය කරමින් ඉතාමත්ම ඉහළ දක්ෂතා දක්වමින් සිටින ක්‍රීඩකේ කුසල් ජනිත් පෙරේරාත් ඒ වගේමයි දසුන් ශානකත් මෙවර තරංකාවලියේදී පසුගිය වර ශූරතාව සිමිකරගත් කොවිලා වික්ටෝරියන් කණ්ඩායම තමයි නියෝජනය කිරීමට නියමිත වන්නේ. කෙසේ වෙතත් මදුර පසුගිය වර තරංකාවලිය ආශ්‍රිතව මුදලක තරංග පාවාදීමේ සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ පැවැත්වෙන අතරවාරයේ තමයි මෙවර තරංගාවලිය පැවැත්වෙන්නේ. මීට පෙර දෙසැම්බර් 11 වෙනිදා තමයි තරංගාවලිය ආරම්භ වීමට නියමිතව තිබුණේ. නමුත් මේ වන විට තරංගාවලිය දෙසැම්බර් 11 වෙනිදා සිට ජනවාරි මාස 16 වෙනිදා දක්වා පැවැත්වෙන බව තමයි අපට බංග්ලාදේශයෙන් තොරතුරු වාර්තා වන්නේ. මේ අතරතුර බංග්ලාදේශයෙන් තවත් ක්‍රිකට් ආශ්‍රිත තොරතුරු දෙකක් අපට වාර්තා වෙනවා. එකක් තමයි ආසියානු නැගියන කණ්ඩායම් අතර ක්‍රිකට් ශූරතාවලිය බංග්ලාදේශයේදී පැවැත්වෙනවා. පසුගිය 14 වෙනිදා තමයි තරංගාවලිය ආරම්භ වුණේ. ඒදී ශ්‍රී ලංකාව මූලික වටේ තරඟ තුනකට සහභාගී වුණා. එම තරඟ තුනෙන් ශ්‍රී ලංකාව පරාජයට පත් වුණා. ඇෆ්ගනිස්තානයේ හමුවේ කඩුලු 7ක පරාජයක් සිදු කරගත්තා. පාකිස්තානයේ හමුවේ ලකුණු 90කින් පරාජයට පත් වුණා. ඒ වගේම ඕමානයේ හමුවේ අනපේක්ෂිත කඩුලු 4ක පරාජයක් ශ්‍රී ලංකාවට හිමි වුණා. ඕමාන කණ්ඩායමේ පුහුණුකරුවා ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකාවේ දිලිප් මෙන්ඩිස් මහතායි. යනුව ශ්‍රී ලංකාව පළමු වටේම තරඟාවලියේ ඉවත් වුණා. වයස අවුරුදු 23 වෙනි 5 කණ්ඩායමක් තමයි ශ්‍රී ලංකාව සහභාගී කළේ. චරිත් අසලංක තමයි එහි නායකයා ලෙස කටයුතු කළේ. ඒ අනුව අසුගී අවස්ථා දෙකේම ශූරයින් බවට පත් වූ ශ්‍රී ලංකාව මූලික වටේම තරගාවලියෙන් ඉවතට විසිදී ගියා. හෙට දිනේදී තරගාවලියේ අවසන් තරගය පාකිස්තානයේ සහ සත්කාරක බංග්ලාදේශයේ අතර පැවැත්වීමට නියමිතයි. මේ අතර බංග්ලාදේශයේදී ශ්‍රී ලංකාව වයස අවුරුදු 19 වෙනි 5 කණ්ඩායමත් ටෙස්ට් තරග 2-3 සහ එක්දින තරග 5-5 සම්බන්ධිත තරගාවලියකට සහභාගී වුණා. එම තරගාවලිය පසුගිය දා නිමවට පත් කළා. ඒ අනුව එක්දින තරගාවලියේ තරග 5-4 ශ්‍රී ලංකාව පරාජයට පත් වුණා. පළමු තරගයේ අත්හැර දැමුණා. පසුගිය සතියේ පැවැත්වුණු අවසන් තරග 2ම ශ්‍රී ලංකාව සිවුර තරගයේ කඩුලු 5-5 පරාජයට පත් වුණා. පස්වන තරගයේ ලකුණු 50-5 පරාජයට පත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකාවේ යොවුන් ක්‍රිකට් ක්‍රීඩාව පැත්තෙන් ඉතාමත්ම පරාජයන් රැසකට මුහුණ දුන් සතියක් ලෙස අපට පසුගිය සතිය හඳුන්වා දෙන්නට පුළුවන් වදුර.
ඒ පුවතත් සමගින් අපි අද දවසේ සතියේ ක්‍රීඩා විග්‍රහය නිමාවට පත් කරන්නයි සූදානම් වෙන්නේ. අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමුවෙමු. අපි සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. අපි රංගන, ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සිකුරාදා නැවතත් හමුවෙමු. සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.